ගරු ජේසී අලුවතල ගරුමන්තුමා ඔබතුමාට මිනිත්තු.
ගරු මුලසන ඔබන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීමේදී අපේ
රටේ 10 කාලයක් තියෙනවා
අහිංසක ජීවිත ගණනාවක් ත්‍රස්වාදී ප්‍රහාරයකට ලක් වෙලා, ඒ සම්බන්ධයෙන් ඒ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට කරන්න නැතුව ඉන්න අවස්ථාවක මං හිතන්නේ අපේ ඩීබී රාජ්‍ය හැමැත්තුමා කාලේ නාසි කරන කතාවක් කිව්වා. මං දන්නේ මොකද්ද ඒකේ තේරුම කියලා. එතුමා දැන් යන්න යනවා. ඒ නිසා පැහැදිලිවම කියන්න ඕනි, මේක මං හිතන්නේ ලැජ්ජා වෙන්න ඕන කාරණාව. විශේෂයෙන්ම රටේ මෙවැනි තස්ස ප්‍රහාරයකට ලක් වෙලා පවුල් පිටින් ජීවිතක්ෂයට පත් වෙලා ඒ පිළිබඳව සාධාරණයේ ඉෂ්ට කරන්න හැකියාව ලැබුණ නැහැ කියන්නේ ආණ්ඩුවද විපක්ෂයද කියලා නැහැ, මේ පාර්ලිමේන්තුවේ 225ම අපි ලැජ්ජා වෙන්න ඕන කාරණාව. ඉතින් ඒකෙදි මොන මතයක ඉඳලා දන්නා මේ ඇමතිවරයා කාලය සම්බන්ධයෙන් කතා කරේ, මේ ජීවිතවල වටිනාකම රජයක් හැටියට මේ ආකාරයෙන් සලකන්නේ කියන එක අපිට විශාල සැකයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කතා කිරීමේදී, හරියට මේ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තාම හරි ගාන කොච්චරද කියන එක ප්‍රකාශ වෙලා නැහැ. එකක් තමයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තාවේ තියෙනවා 271ක් ලෙස මේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගියා කියලා. පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාව වාර්තාවේ තියෙනවා 277ක් කියලා. ඒ වගේම තමයි විශේෂයෙන් මේ පාර්ලිමේන්තු විශේෂ ඒකේ 277ක් කියන එක පොලිස් මූලස්ථානයෙන් ලද තොරතුරු අනුව 2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදින ශ්‍රී ලංකාවේ පල්ලි 3ක හා හෝටල් 3ක සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ බෝම්බ ප්‍රහාරයක් පුජ්‍යලයන් 277 දෙනෙකු දිවි චක්‍රය පත් කර 400කට වැඩි පිරිසකට තුවාල කළ සිදු කරලා තියෙනවා. ඒ වගේම තමයි මලල්ගොඩ වාර්තාවෙන් කියන 259ක් කියලා. ඒ වගේම දැන් ආන්දෝලනාත්මක කතාවක් කරපු හිටපු ජනාධිපති සිරිසේන ජනාධිපතිරයා කියනවා ඉදිරිපත් කර තොරතුරු 90 315ක් මේකෙන් මිය ගියා කියලා. එතකොට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමසම, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, මලල්ගොඩ වාර්තාව, හිටපු ජනාධිපතිරයා පරස්පර විරෝධීව මේ මැරිච්ච සංඛ්‍යාවත් හරියට තාම ප්‍රකාශයට පත් කළා නැහැ. ඒක මං හිතන්නේ ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්. අපේ රටේ වෙච්ච ප්‍රධාන විශේෂයෙන්ම තස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් මැරිච්ච ප්‍රමාණය හරියට සඳහන් කරන්න බැයි නම් ඒක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම තමයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කළා තියෙනවා මේ මිය ගිය අයට රුපියල් මිලියන 2ක්, ඒ කියන්නේ ලක්ෂ 20ක මුදලක් ගෙවිය යුතුයි කියලා. දැන් මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නයකට උත්තරයක් දුන්නා. ඒකෙදි කොටසක් දීලා තිනවා කියලා පිළිගත්තා. විමර්ශන කොමිෂන් මගින් පහත නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. රජයේ විසින් මියගිය එක් අයෙකු සඳහා රුපියල් මිලියන 2 වන්දි මුදලක් ගෙවිය යුතු අතර තුවාල ලැබූ පුජ්‍යලයන් සඳහා ඔවුන්ට දැරීමට සිදුවන සමස්ත වියදම රුපියල් ලක්ෂ 5ක් උපරිමයට යටත්ව ගෙවිය යුතුයි කියලා තියෙනවා. දැන් මේකෙදි පැහැදිලිවම තියෙනවා මේ මියගිය අයට ගෙවලා තියෙන්නේ 1 මිලියනයක්, ඒ කියන්නේ 10 ලක්ෂයක් පමණයි. ඉතින් මේක කොච්චර අසාධාරණ ක්‍රියාවලියක්ද කියන එක, මොකද මුදල් වලින් මේ ජීවිතවල වටිනාකම මයින්න බෑ. නමුත් ඒ ලබා දිය යුතු වන්දියවත් තාම වසර 5ක් ඉක්ම වෙන වෙලාවෙවත් ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් සැක සංඛ්‍යා ගණනාවක් අපිට මතුවෙනවා. මේකෙදි මුළු ඉඳලම මේ යෝජනාව ගේන්න අපේ නිරෝෂන් පෙරා මන්ත්‍රීතුමා කටයුතු කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මේ දක්වා ජනතාවට විශේෂයෙන්ම මේ වින්දිතයන්ට, ඒ වගේම මේ සම්බන්ධයෙන් සාධාරණව මේකේ යුක්තිය ඉටුනා කියලා කාටවත් විශ්වාස කරන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. ඒකට හේතු කාරණා ගණනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා රජයේ පැත්තෙන් කතා කරන මන්ත්‍රීතුමාලා කියනවා නම් මේ කාලේ අපරාධේ මේ මෙහෙමයි කියලා එහෙම කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න විසඳුවා නම් අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති මැතිවරණයට පෙර කිව්වේ මේ සියල්ල විසඳනවා. එහෙම කියලා තමයි බලයට ආවේ. හැබැයි අපි පැහැදිලිවම දන්නවා මේ පාස්කු පාරේ සම්බන්ධයෙන් කතා කිරීමේදී මේ තුල හේතු කාරණා ගණනාවක් තියෙනවා. ඒක එක හේතුවක් තමයි අපි දකින විදිහට දේශපාලනයේ බලය ලබා ගැනීම. ඒක නැහැ කියලා කාටවත් කියන්න බෑ. මොකද මේ රටේ අපි දැක්කා යහපාලන කාලයේ සීමාව තුල විශේෂයෙන්ම කියන්න ඕනේ දින 51ක් තුල මේ රට අරාජික කරා බලය ලබා ගැනීම සඳහා. මහින්ද රාජපක්ෂ එවකට හිටපු මන්ත්‍රීවරයව අගමැති හැටියට පත් කරලා මේ රට තුල දින 51ක් අරාජික තත්ත්වයක් ඇති වුණා. ඒ අරාජික තත්ත්වය ඇති වුණේ තමන් බලය වෙනස් කිරීම සඳහා ජනතාව ලබා දුන්නේ වරම වෙනස් කරන්න විවස්සා විරෝධීව කටයුතු කරපු නිසා. ඒ අවස්ථාවය තුල අපි දැක්කා කොයි ආකාරයෙන්ද මේ පාර්ලිමේන්තුව තුල හැසුරුනේ. මිරිස්කුඩු ගහලා කතානායකතුමාට පහර දෙන්න ගිහිල්ලා මන්ත්‍රීවරුන්ට පහර දීලා මේ තත්ත්වය අපි දැක්කා. එතකොට අධිකරණයේ තීන්දු ලබා දීම තුල තමයි මේ විවස්සා විරෝධී වැඩපිළිවෙළක් කියලා ආපස්සට යන්න සිද්ධ වුණේ. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරය හා කතා කිරීමේදී මේව අපිට අමතක කරන්න බෑ. බලය ලබා ගැනීම කෙසේ හෝ බලය ලබා ගැනීම සඳහා ඒ අවස්ථාවේ ඉඳලා වැඩ කටයුතු සිදු වුණා. ඒ තුල තමයි මේ හානිය සිදු වුණේ කියන එක අපි පැහැදිලිවම කියන්න ඕනි. මේකෙදි ගොඩක් අවස්ථාවල්දී අපි දකිනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නොයෙකුත් කරුණු වසන් කරන්න විශාල උත්සාහයක් ගන්නවා. මේ සත්‍යය හෙළි නොකරන්න මේ තරම් උත්සාහයක් ගන්න හේතුව මොකද්ද? ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙනකොට අපි අහනවා විශේෂයෙන්ම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් මෙම විමර්ශන කටයුතු සම්බන්ධයෙන් මූලික අවස්ථාවේදී ලබා ගන්නා ලද 1558ක් වූ කට උත්තර අතරින් සාක්ෂිකරුවන් 457ක් පමණක් කැඳවා විමර්ශන කටයුතු සිදු කර ඇත. එසේනම් ඉතිරි කටයුතු සම්බන්ධයෙන් කිසියම් ආකාරයක විමර්ශනක් සිදු කරනවද? දැන් මේ මෙන්න මේව තමයි ප්‍රශ්න. ඒ වගේම මේකදී අපි පැහැදිලිව කියන්න ඕනේ පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පරිපාලන නිලන්ද ජයවර්ධන නිලධාරීන් සම්බන්ධ සිදු කරන ලද විනය පරීක්ෂණ යංගේ සියලු වාර්තා සාක්ෂි සටහන්ද සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කාරණා ගණනාවක් එකින් එක ගත්තාම කාරණා ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ වන විට මේ සම්බන්ධයෙන් රජය ප්‍රහාරය එල්ල වෙන ප්‍රථම එනම් 2019 අප්‍රේල් බස්සාහිර පළාතේ ආරක්ෂක අංශ විසින් මේ සම්බන්ධයෙන් දැනුවත් වූද මීට අදාළව 2018 අප්‍රේල් 12 ත්‍ස්වාදීන් 33 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වේයි. ඒ කියන්නේ මේ ප්‍රහාරය වළක්ව ගැනීමට තිබුණු අවස්ථාත් යම් යම් ආකාරයෙන් බුද්ධ්‍යාංශ ඒ වගේම මේ සම්බන්ධයෙන් ඉන්න ආරක්ෂක අංශ විසින් යම් යම් මේ සඳහා අනුකූලතාවයන් එහෙම නැත්නම් මේ ප්‍රහාරයේ වළක්වා ගන්න තිබුණු අවස්ථාවන් ගණනාවක් මගහැරියා කියන එක පැහැදිලිව අද රටේම ජනතාව දන්නවා. ඒ වගේම දෙහිවල ට්‍රොපිකල් ඉන් නැමැති ආපනශාලාවේදී මියගේ ජමීල් නැමැති නැමැත්තා ඊට පෙර තාජ් සමුද්‍ර හෝටලේ භෝජනාගාරයේදී බෝම්බේ පුපුරවා හැරීමට සැරසීමේදී දුරකථන ඇමතුමක් ලැබී ඇති බවත් ඒ ඉන් පසුව එහින් පිටව ගොස් ඇති අතර CCTV දර්ශනවල පැහැදිලිව සඳහන් වේ. එම දුරකථන ඇමතුම ලබා දුන්නේ කවුද? දැන් ඒ නිසා මේ අවස්ථාවේදී පැහැදිලිවම කියන්න ඕනේ ඒ දුරකථන ඇමතුම ලබා දුන්නේ කවුද කියන එක. දැන් මේ සභාවේ අපේ කතිකයෝ කීප දෙනෙක් අතරම කියුණා. ඉතින් එහෙම තත්ත්වයක් තුළ විශේෂයෙන්ම කියන්න ඕනේ එහෙම තත්ත්වයක් තුළ අපි අහනවා මේ යම් යම් පරීක්ෂණ මේකේ මහමලකරු ඒ වගේම මේකට අදාළ තවත් මේකට සහය දුන්න කණ්ඩායම් ගණනාවක් මේකේ කාගේ වාසිය සඳහාද ක්‍රියාත්මකුනේ කියන එක අපිට පැහැදිලි. මොකද මේක වසන් කරන්න විශාල උත්සාහයක් ගන්නවා. මේ වර්තමානයේ අපි දැක්කා මේක හොයනවා කියලා ආපු මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා ආපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අපි පැහැදිලිවම කියන්න ඕනේ 2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු ප්‍රහාරයේ විමර්ශනය සිදු කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර එම තනතුරින් ඉවත් කිරීම ඇතුළු තවත් පාස්කුට් ප්‍රධාන විමර්ශකයන් සහ විමර්ශන අධ්‍යක්ෂකයන් 31 දෙනෙකු පරීක්ෂණ කටයුතුලින් ඉවත් කර ඇත. එම ලැයිස්තුව පහත දැක්වේ. දැන් අපි අහනවා විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තොරතුරු ගණනාවක් හොයාගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් මේ විමර්ශන කටයුතු කරපු ඒ කණ්ඩායම 31 දෙනෙකු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බලයට පත් වුණු වහාම ඒ අය ඒ ස්ථානවලින් වෙනත් තැන්වලට යවනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කරනවා. එහෙනම් අපිට ලොකු සැකයක්, සාධාරණ සැකයක් ඇති වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඒ සමීක්ෂණ, එහෙම නැත්නම් ඒ පරීක්ෂණ, ඒවා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මේ තරම් ප්‍රමාණයක් 31 දෙනෙකු එතනින් අයින් කරන්න හේතුව මොකද්ද? මේක ලොකු සැකයක් ඇති වෙනවා. මොකද මේ සම්බන්ධයෙන් තොරතුරු ගණනාවක්, අවශ්‍ය තොරතුරු ගණනාවක් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදු කරා. ඒ නම් ටික සඳහන් කරනවා නම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රවි සෙනවිරත්න, ඒ වගේම නියෝජ්‍ය පොලිස් PKD ප්‍රියන්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා, එතුමා විශාල පරිශ්‍රමයක් දැල්ලා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ගණනාවක් හොයාගත්ත නිලධාරියෙක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක පියසේන අම්පාවිල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක, අධ්‍යක්ෂක අල්ලස් විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී CW වික්‍රමසේකර, නියෝජ්‍ය පොලිස්පති ජනාධිපති ආරක්ෂක ජයසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් වෙදසිංහ, විශේෂයෙන්ම පොලිස් අධිකාරී BS තිසේරා, පොලිස් අධිකාරී කමලසිරි, මේ වගේ නිලධාරි ගණනාවක් විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ගණනාවක්, ඉතාම වැදගත් තොරතුරු ගණනාවක් ඉස්සරහට ගෙනියන්න තියදී, මේ පරීක්ෂණ අවසන් කරලා නැතුව තියදී, ඒ පරීක්ෂණ ඉස්සරහට විශේෂයෙන්ම මේ කාරණේදී බුද්ධ්‍යාංශයට චෝදනා ගණනාවක් තියෙනවා. ඒ බුද්ධ්‍යාංශවලට තියෙන චෝදනා සම්බන්ධයෙන් තමයි මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වූ වහාම, විශේෂයෙන්ම අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධාන පොරොන්දුවක් තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ මිනිත්යන්ට සියලු සාධාරණ ඉෂ්ට කරනවා කියලා. නමුත් ඒ වෙනුවට ඇවිල්ලා මොකද්ද කරේ? ඒ වෙනුවට ඇවිල්ලා කරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරගෙන යන පරීක්ෂණ සම්බන්ධයෙන් ඒ හිටපු නිලධාරි සියල්ල මාරු කරලා මේක ව්‍යාකූල තත්ත්වයක ඇති කරා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනේ, විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ සම්බන්ධයෙන් එතනින් තව පොලිස් අධිකාරි හේමන්ත ගුණසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුවෙට්ටි, ඒ වගේම පොලිස් කාන්තා පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි, පොලිස් අධිකාරි තනූජා දමයන්ති, මෙවැනි කණ්ඩායම් මේ අය විශේෂ වශයෙන් මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් වසර 3ක් විතර පරීක්ෂණ කරලා තිබුණු කණ්ඩායමක්. ඒ වගේම චන්දිමා පොලිස් අධිකාරි චන්දිමා අරුමප්පෙරුම, කාන්තා සහකාර පොලිස් අධිකාරි දීපානි මණිකේ, ඒ වගේම කාන්තා සහකාර පොලිස් අධිකාරි නාමලි හේරත්, සහකාර පොලිස් අධිකාරි කීර්තිසිංහ, පොලිස් පරීක්ෂක මාරසිංහ, පොලිස් පරීක්ෂක සාගර කස්තුරිආච්චි ඇල්ලපොළ, ප්‍රධාන පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, ඒ වගේම ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංග සිංහ, පොලිස් පරීක්ෂක ජයසිංහ, පරීක්ෂක
අවසන් කරන්න ගරුමන්තුමා
වසීර්, උප පොලිස් පරීක්ෂක RM මෙන්ඩිස් යන, ඒ වගේම මේ නිලධාරීන් ගණනාවක් මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පරීක්ෂණ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ පරීක්ෂණ අවසන් කරන්න පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති වුණාට පස්සේ මේ අය ඉවත් කිරීම තුළ මේ පරීක්ෂණ ඇන හිටලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා සාධාරණ සැකයක් මේ රටේ පුරවැසියන් සියලු දෙනාටම ඇති වෙලා තියෙනවා. රජය මේ වැඩ කටයුතු එහෙම නැත්නම් මේ පරීක්ෂණ සාධාරණව ඉෂ්ට කරන්න බාධා ගණනාවක් ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ ඒ වින්දිකයන් වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ටු වුණේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා සජිත් ප්‍රේමදාස අපේ සමගි ජනවලක රජයක් යටදී අපි ඒ සම්බන්ධයෙන් මේ අසාධාරණ ලක්කුරුවේ සියලු දෙනාට සාධාරණීස කරන්න නීතිය ක්‍රියාත්මක කරලා වැරදි කරුවන්ට නිසි දඬුවම් දෙන්න අවශ්‍ය පියවර ගන්නවා කියන එක මතක් කරමින් මගේ වෙලාව ලබා දීපුලා ඉස්තුතන්දෙමින් මා වචන සල්පේ අවසන් කරනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු සංජීව එදිරි මාන්න මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු කීතින්. මිනිත්තු 15ක් කාලයක් තියෙනවා කතා කරන්න.
ડોક્ટર કથા કરો ને ઓકે સર થેન્ક્સ ગરુ સભાપતિને અવસરાઈ
કોટ પ્લીઝ મૂળસોન સંધા ગરુ મંત્રીવરેકે નમક યોજના કરન
અરુ મંત્રીતુમે યોજના કરન
બાબા અમે યોજના વિસ્તાર કરન
સોન સંધા ગરુ મંજુલા મંત્રીમીય પેમેન્યુ નેત
කතා කරන්න මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමියනි. අවසානයේ අපේ ජේසි අලවතුල ගරු මන්ත්‍රීතුමා කතා කළේ මේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව මාස කීපයකුත් එතුමල්ලගේ ආණ්ඩුවක් තමයි මේ රටේ තිබුණේ. අප්‍රේල් 21 සිට නොවැම්බර් අවම වශයෙන් 17 ඡන්ද තිබ්බේ. නොවැම්බර් මාසේ මුල වෙනකම් බැලුවත් සැලකිය යුතු කාලයක්. එදා අද ඔය සජබෙ ලෙස දේශපාලනිකව පෙනී ඉන්නා කණ්ඩායම එව කාණ්ඩුවේ සියලු විධායක බලයන් සමග කටයුතු කරමින් හිටියා. අලුතෙන් ආණ්ඩුවක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. එදා තිබිච්ච ආණ්ඩුවේම මේ ගැන තමන්ගේ රාජකාරිය ඉටු කරන්න තිබුණා කියන එක තමයි මගේ හැඟීම. ගරු සභාපතිතුමියනි, අද ලංකා ඉතිහාසයේ බොහොම තීරණාත්මක දවසක්. මීට පැය කීපයකට පෙර ආතුව ගරු ජනාධිපතිතුමන් සහ ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරනු විවෘත කරනු ලැබුවා. මම මේ ඒ හරහා යම් තැනකට මේ සංවාදය ගේන්න උත්සාහ කරන්නේ. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යුද්ධය අවසන් වූයන් පසුව මහින්ද රාජපක්ෂ අතිකරු ජනාධිපතිතුමා මේ ජාතිය සතු කළ ඉතාම වටිනා ජාතික සම්පතක් විදිහට කළගුණ දන්න සියලු මිනිස්සුගේ ඉතිහාස කතාව කොහේ හෝ ලියා තබාවි කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා. මට මතකයි එදා 2011 අවුරුද්දේ එවක්ක ඉරාන ජනාධිපති මහාචාර්ය මොහමඩ් අහමදිනිජාඩ් මැතිතුමා ලංකාවට ඇවිල්ලා මේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන්න සහභාගී වෙච්ච හැටි මම මහින්ද ජනාධිපතිතුමන්ට ගෞරවයක් පිණිස උමාඔය සංකල්පධාරියා විදිහටත් සරල භාෂාවෙන් කියනවා නම් ඒ කීර්තියේ අයිතිකාරයා විදිහටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට මම මගේ ගෞරවය ප්‍රකාශ කරන්න කැමැති. උමාඔය ගැන කතා කරනකොට අපිට අමතක නැහැ ජවිපේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය සමන්ත විද්‍යාරත්න විසින් හොයාගත්ත උමාඔය හිල. මම හිතන්නේ අද ජවිපේ මහත්තුරු දෙන්නයි ජවිපෙම නොවන අලුත් නොවනයි තුන්දෙනාම සභාවේ නැහැ. මං හිතුනේ අහන්න උමාඔයේ සිදුර ඉරාන ජනාධිපතිතුමාට පෙන්වන්න ගිහිල්ලාද දන්නේ කවුරුත් අද මේ විවාදයට මට පේන්නෙත් නැහැ. මේ උමාඔය පිළිබඳව මතු කළ මේ වැරදි අදහස මත නැත්නම් ඔවුන්ගේ භාෂාවෙන් උමාඔයේ හිල මත ඔවුන් කළ දේශපාලනය මොනතරම් දුරදිග ගියාද කියනවා නම් ගරු සභාපතිතුමියනි, 2018 පෙබරවාරි 10 පැවති එවක පළාත් පාලන මැතිවරණයට ජවිපේ මුළු රට පුරාම ජවිපේ විදියට තරඟ කරද්දී ජේවීපීය තීන්දු කළා මේකේ උපරිම දේශපාලන වාසිය බණ්ඩාරවෙල නගර සභාවටත් බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවටත් ගන්න අර උමා ඔයේ හිල මත පදනම් වෙච්ච ජනතා ව්‍යාපාරයේ නමින් තමයි නොමිනේෂන් දුන්නේ බණ්ඩාරවෙලට ලකුණ ටැප් එක වහන්න පිළිතුරක් බණ්ඩාරවෙල මිනිස්සු එදා ජේවීපීයට දුන්නා. නමුත් මේ අතීතය අපි මතක් කරගත යුතු තිබෙනවා. දැන් මම එන්නේ අද මාතෘකාව ළඟට මේ හරහා මේ ළඟදී දවසක මේ හිරු රූපවාහිනියේ බලයේ දේශපාලන වැඩසටහනේ ඉන්න වෙලාවේ මට මහාචාර්ය ආශු මාරසිංහ මගේ අතට දුන්නා ලෝකයේ මේ ආර්ථික සංවාදයක් විසින් එහෙම නැත්නම් World Economic Forum එක විසින් 2024 වර්ෂයටත් එතනින් එහා අනාගතයටත් ලෝකයා විසින් මුහුණ දෙන සුවිශේෂී අවදහනම් පිළිබඳ සකසන ලද වාර්තාවක්. ඒ වාර්තාවේ නූතන ලෝකයේ මුහුණ දෙන විශේෂම අවදහනම් අතර ඔවුන් නම් කළ කාරණා අතර මගේ වැඩිම අවධානයක් ලකුණු තැනක් තමයි කරු සභාපතිතුමියනි, ඒ වාර්තාව එක තැනක කියනවා ලෝකය මෙතැන් සිට ඉදිරියට මුහුණ දෙන බරපතලම අභියෝග අතරින් ප්‍රධාන කාරණාවක් තමයි දේශපාලනික උමනා වෙනුවෙන් නිර්මාණය කොට ප්‍රචාරය කරන මිස් ඉන්ෆෝමේෂන් ඇන්ඩ් ඩිස් ඉන්ෆෝමේෂන් පිළිබඳ ප්‍රශ්නය. දැන් කෙනෙක්ට මතුපිට අර්ථයෙන් මේ දෙක ඇතුළෙම තියෙන එක හා සමාන වැරදි තොරතුරු කියන අදහස කියලා හිතෙන්න පුළුවන් නිසා මම මේ මිස් ඉන්ෆෝමේෂන් ඇන්ඩ් ඩිස් ඉන්ෆෝමේෂන් අතර තියෙන වෙනස කියලා මෙතනට එන්නම්. සාමාන්‍යයෙන් මිස් ඉන්ෆෝමේෂන් කියලා කියන්නේ අපි යම් තොරතුරක් ප්‍රචාරය කරනවා, හැබැයි අපිට කාටවත් අහිතක් කරන්න කාටවත් දේශපාලන අනතුරක් කරන්න වගේ අරමුණක් නැහැ. ඒ කියන්නේ ඒ තොරතුර අපි අනවබෝධයෙන් ප්‍රචාරය කරනවා. ඒ කියන්නේ උදාහරණයකට කිව්වොත් ජනකතා උදාහරණයකින් කිව්වොත් අර මේ දෙල්කොලයක් උඩට බෙලිගෙඩියක් වැටිච්ච වෙලේ හාව කලබල වෙලා දිව්වේ මිස් ඉන්ෆෝමේෂන් එකක් නිසා. හාවට අරමුණක් තිබ්බේ නෑනේ කැලේ අවුල් කරන්න. හාවට තිබුණේ තමන්ට ලැබුණු තොරතුර අනිකාගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රචාරය කළා. හැබැයි තොරතුර වැරදි. හැබැයි මේ ඩිස් ඉන්ෆෝමේෂන් එක ඊට වඩා බරපතලයි. ඒක ඉතාම චේතනාන්විතව කතන්දරේ හදලා ඒ කතන්දරේ ඒ අය විසින්ම සරසලා ඒ අය විසින්ම ප්‍රචාරය කරලා හදන වැරදි තොරතුරු ප්‍රචාරණය තමයි මේ ඩිස් ඉන්ෆෝමේෂන් එක ඇතුලේ තියෙන්නේ. අර උමා ඔයේ හිලෙත් මේ අද අපි කතා කරන පාසු ප්‍රහාරය පිළිබඳව සමාවෙන පාස්කු ප්‍රහාරය කියන වචනය සම්බන්ධව නිවැරදි කිරීමට යන ඕන. මේ පාස්කු දින එල්ල කළ සාහසික ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයනුත් තියෙන්නේ අර මම කියන ඩිස්ඉන්ෆෝමේෂන් එක. දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් තමයි චේතනාන්විතව මේ වැරදි තොරතුරු ප්‍රචාරය කරන්නේ. මං අර කියන World Economic Forum වාර්තාවේ ඒ අය කියනවා ගරු සභාපතිතුමියනි, මේ 2024 අවුරුද්ද සහ ආසන්න මාස 13ක් 15ක් අතර කාලේ ලෝකයේ බිලියන 3කට ආසන්න ජනගහනයක් තමන්ගේ රාජ්‍යයේ ජාතික මැතිවරණයකට මුහුණ දෙන්නයි ඉන්නේ. ඒක අපේ කලාපයට එනකන්, ලංකාව බංගලාදේශයට එනකන්, ඉන්දියාවට එනකන් මේ තත්ත්වය අදාළයි. ඒ මත තමයි ඔවුන් කියන්නේ මුළු ලෝකයේම දේශපාලන මැතිවරණ වටපිටාවක් තියෙන වෙලාවේ මේ වැරදි තොරතුරු දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවා. මේක මුළු ලෝකයේම ජන ජීවිතයට, රාජ්‍යන්හි ආර්ථිකයට, සමාජ සංහිඳියාවට අපි නොහිතන මට්ටමේ පහරක් එල්ල කරනවා කියලා. මට විනාඩි 15ක් තිබ්බට සමහර විට මේ විනාඩි 15ම මම ගන්න එකකුත් නැහැ. මට ඉතාලම කෙටියෙන් මේක කියලා ඉවර කරගන්න තියෙන්නේ. මොකද පාස්කු දින සාහසික ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධව මම පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අද මම මේ කතා කරන්නේ මගේ හතරවෙනි කතාව. මේ හා සමාන විවාද කීපයකදී අපි මීට පෙරත් කතා කරලා තිබුණා. ඒ විවාදවලදී 2004 අවුරුද්දේ ජූනි මාසේ මට මතක විදියට 24 මේක ලෝක ජනමාධ්‍ය මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නා. ඒ සාහසික ත්‍රස්ස ප්‍රකාශය පිළිබඳව මේ ISIS ත්‍රස්ස සංවිධානයේ වක නායකයා විදියට පෙනී හිටපු අබුබකර් අල් බග්දාඩ් විසින් ලෝකයේ ISIS රාජ්‍යය, ඔවුන්ගේ වචනේ නවුන් මේක හඳුන්වන්නේ කැලිපට් එකක්, කැලිපට් රාජ්‍යය ප්‍රකාශයට පත් කළ මොහොතේ සිට ලෝකයේ එහා කොනේ ඉඳලා මෙහා කොනේ සිඩ්නි නුවරට යනකම් එල්ල කළ ප්‍රහාර මාලාව එකින් එක අරගෙන මම මේ උත්තරීතර සභාවේදී කතා කළා. එනිසා මේ ත්‍රස්ස ප්‍රහාරය ඇතුලේ තියෙන ඇත්ත තොරතුරු වසන් කරමින් තමයි අපි මේ සියල්ලම කතා කරන්නේ. කරු සභාපතිතුමියනි, අපි විසින් සොයාබැලිය යුත්තේ මේ මොහොතේ ලෝකේ වෙලාගත් මේ මූලධර්මවාදී ත්‍රස්සවාදී විසින් ඒ ලෝකේ වටේ යන ප්‍රහාරමාලාවේ එක් ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේදී එල්ල කළ අවස්ථාවේ ඒ ප්‍රහාරයේ දේශපාලන, ඒ කියන්නේ දේශීය දේශපාලන කුමන්ත්‍රණයක් කියන කතාව හදපු එකව තමයි මුලින් හොයාගන්න වෙන්නේ අපිට. මොකද ඒ කතන්දරයේ විසින් මූලික අවධානයේ යොමු යුත තැනින් අපේ සමාජ අවධානය ගලවනවා. අර විජේදාස රාජපක්ෂය ගැන පළවෙනි ප්‍රශ්නේ මතු කළ වෙලාවේ අද සභාවේ නැති එදා හිටපු මුජිබ රහමාන් කිව්වේ නෑ එහෙම එකක් නෑ කියලා. ඒ සමාජ අවධානය බිඳ දබපු තැන. දැන් මේ ප්‍රහාරයට දේශපාලනිකව කවුරු හරි සම්බන්ධයි කියලා අපි දන්නවනම් අපි දන්නේ අර ඊබ්‍රාහිම් කියන මිනිහා. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ ඒ JVP රද මතක නැහැ. ඒගොල්ලෝ කියනවා 2008 පළාත් පාලන ජාතික ලැයිස්තුවේ ඉබ්‍රාහිම් හිටියේ. පළාත් පාලන මැතිවරණයේ ඒ අතිරේක මන්ත්‍රී දුර ලැයිස්තුවට කියන්නේ ජාතික ලැයිස්තුව නෙවෙයි. ඒකවත් මුලින් තේරුම් ගන්න එපා. ඒ ඉන්න ජාතික ජන බලවේගයේ ප්‍රකට නීතිඥ නානායක්කාර. දැන් ඒකෙනුත් ඔවුන් මං හිතන්නේ ඒකත් අර ඩිස්ඉන්ෆෝමේෂන් තමයි. එයාලා හිතනවා නෑ මේ ඉබ්‍රාහිම් කියන්නේ මේ පොඩි ලයිස්සුවකට දාපු එහෙම නමක් නෙමෙයි. එදා මහමැතිවරණේ මේ උත්තරීතර සභාව නියෝජනය කළ යුතුයයි යෝජනා කළ නම තමයි ඉබ්‍රාහිම්. හැබැයි කරු සභාපතිතුමියනි, මම සාහසික වෙන්නේ නැහැ JVP ඉබ්‍රාහිම්ව දාලා මේ ප්‍රහාරය කළයි කියලා කියන්න. මොකද JVP ඉතාම පුංචි සංවිධානයක් ISIS ත්‍රස්සවාදයට සාපේක්ෂව. දැන් ඔන්නම් දේශපාලනිකව අපිට සාධාරණ චෝදනාවක් JVP කරන්න පුළුවන් උඹලඟ එකෙක් එතන හිටියා කියලා. මම තාම වීඩියෝ එක ළඟ තියාගෙන ඉන්නවා. ඉබ්‍රාහිම්ව පොලිසිය ගෙදරට ගිහලා අත්අඩංගුවට ගත්ත වෙලාවේ ඉබ්‍රාහිම් පොලිසියට බැන බැන තමයි පොලිසියත් එක්ක ජීප් එකට නැගියේ. හැබැයි එහෙම වෙලත් අපි JVP මේ මිනිස්සු අහිංසක ජීවිත 230 ගානක් මරා දමපු ප්‍රහාරයේ වගකීම JVP යොමු කරන්න තරම් අපි අඳබාල නැහැ ලෝකේ පවතින ප්‍රවණතා පිළිබඳ හැදෑරීමක් තියෙන මිනිස්සු විදියට. කියන්නේ මේකට කියන්නේ අවමාෂෙන් ඍජු ලෙසම යම් පුද්ගල සම්බන්ධයක් තියෙන දේශපාලන සංවිධානයටවත් අපි චෝදනාවක් කරන්න මම පෞද්ගලික උත්සාහ කරන්නේ නැහැ. මේකට ඕස්ට්‍රේලියාව වැනි ඉතාම නිෂ්කලංක සමාජ දේශපාලන වටපිටාවක් තියෙන රටකට බැරි වුණා නම් ආසන්න වශයෙන් රුසියාවේ ජනාධිපතිවරණ ඉවර වෙලා පැය ගාණක් යනකොට ජනාධිපති පුටින්ට මොස්කව් නුවර පරිස්සම් කරගන්න බැරි වුණේ මේවා මේ අභ්‍යන්තරව ඒ දේශීය සමාජයන් තුල ප්‍රශ්නයක් නෙවෙයි මේක. මම මීට පෙරත් කිව්වා ඒ ISIS ත්‍රස්ස මූල ධර්මයන් තුල ඔවුන් යෝජනා කළේ කතෝලිකයන් මරා දැමීම, පිළිම වන්දනාකරුවන් මරා දැමීම, මේ සියල්ල පිළිබඳව ලෝකයේ තියෙන තත්වය. ඒ නිසා තමයි මම යෝජනා කළේ මේ ප්‍රහාරය ලංකාවේ 2019 ජනාධිපතිවරණ කැම්පේන් එකේ කොටසක් කියලා හිතන්න තරම්, එවැන්නක් කතා කරන්න තරම්, එවැන්නක් මේ උත්තරීතර සභාවේදී විවාද කරන්නට තරම් ලංකාවේ දේශපාලනයේ ගෝත්‍රික වීම පිළිබඳව මට තියෙන කනගාටුවක් කරු සභාපතිතුමියනි. බොහොම ස්තුතියි මට මේ දුන්න අවස්ථාවට.
ස්තුති මන්ත්‍රීතුමා. මිලකට ගරු හර්ෂද සිල්වමැතිතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
Madam Chairperson, Speaker just prior to me spoke on disinformation and misinformation. I am sorry to say that this whole episode is about disinformation created by those sitting on that side. It is created with the intention of misleading everyone so that the actual organizers, the brains behind this dastardly act can somehow be protected. Now, who are these people? That is the question that is being asked by the global Catholic community, where on that fateful Easter Sunday of 2019, terrorists blew up bombs in 3 churches, killing 269, 71, 74, I don't exactly know the number, depends on who's reporting. Innocent people were massacred, and 500 more or so were wounded, and some till today are suffering, unable to see, unable to walk, unable to breathe. And all those people who remained are suffering because their loved ones are gone. Now we have heard here today, previously, so many MPs speaking on that side, on this side, referring to what happened, who was Saran's handler, what did Abu Hind do, where is Sarah Jasmine, who stayed in room 616 at the Shangri-La Hotel, was her, or rather was Sarah Jasmine's remains ever found or not? What about the Tripoli platoon? What about Assad Maulana? All these questions have been asked over and over again. Various responses have been given by the government in office, but no conclusion has been arrived at. Now, the issue is it that our law enforcement people have not been able to really dig enough into this matter to really find out who was behind it? Were they unable to do so? I recall the statement made by the outgoing Attorney General Dappula D'Oliveira. He said there is a political conspiracy behind this. So who conspired? Who benefited? Right? People like senior DIG Ravi Seneviratna, people like Shani Abhesekara, these are not just your run-of-the-mill investigators. They did a good job. They did the right job. They found out who was behind. But ultimately, what happened? They were dismissed. Mr. Shani Abhesekara was treated like a criminal. As a matter of fact, he even got a heart attack when he was in the prison, and they didn't give him adequate medical care. Perhaps wanted him to die. Now then, we are at a crossroad. Various people are promising various things, and we hear, actually I heard His Eminence Cardinal Malcolm Ranjit speak the other day, and he said, look, what we want is a proper investigation. He said that our political party has given him a document explaining what our approach would be to continue this investigation in an independent manner without any political interference. Now, what is important in this, Madam Chair, is that this special investigative commission to be structured under Section 2 of the Commission of Inquiry Act Number 17 of 1948 will be headed by a local judge And it would include foreign judges and a foreign investigator. Of course, it will also include local judges and local investigators. Now, as this conversation began a few months ago, when Honorable Sajib Premadasa, leader of the opposition, mentioned this, the President, Mr. Ranil Wickremesinghe, speaking to a foreign journalist, I think in Germany, stated that there is no room for any involvement of foreign investigators or judges in this process. And that there was no need for any intervention by any outsider. Now, I recall, Madam Chair, 30-1 in Geneva, where Honorable late Mangala Samaravira proposed to the Human Rights Commission Council that we would have, under the accountability pillar of the four-pillar reconciliation mechanism proposed, first was truth and justice, second was accountability, third was reparation, and fourth was non-recurrence. Sorry?
The principle. No?
Yes, the principle of having accountability, that there would be participation of foreign and commonwealth judges and investigations. Now, this was drafted by no less a person than Honorable Ranil Wickremesinghe, the current President of Sri Lanka, then the Prime Minister. I know this because I was a Deputy Minister of Foreign Affairs under Mr. Mangala Samaravira, late Mr. Mangala Samaravira. So when that question arose, those people now in government who he is cohabiting with accused Mr. Wickremesinghe and Mr. Samaravira of trying to create a hybrid court, etc. Thank you very much. The answer was, participation can happen in multiple ways. Right? But in this instance, we have been, as you know, I'm not a lawyer, so my knowledge on this is limited. I accept it. But based on the discussions we've had, this becomes possible under the Commission of Inquiry Act No. 17 of 1948. So, if it has been proven all these years that it is almost impossible, it has been impossible thus far, to have an independent, truly independent investigation into what happened, and if it is constitutionally possible to institute this form of this structure with the participation of foreign judges and investigators, I think that's the only available route to be able to create not only the real independence, but the perception of independence, not only to the people of this country, but to the entire Catholic community around the world, because we understand His Eminence has said, look, I'm going to take this to Geneva, I'm going to internationalize this. So as opposed to completely handing over this to a totally internationally constituted committee, it is better to have some structure that incorporates those elements to create this independence. So, Madam Chair, So, Madam Chair, what I want to say is that we take this matter seriously. I was there. As a matter of fact, it was a Aurudutsave Davasak. We were in Nugegoda. And I got a call from the 1990 command and control saying, sir, so many calls are coming with victims from all over the place, from Hilton, from from Shangri-La, from Galadari, from St. Anthony's Church, so many places that there were victims. And we responded, and we brought in dozens of ambulances to transport these wounded to hospitals, and I'm sure we were able to save at least some lives. But the point I'm trying to make is, later that day, when we sat in Mr. Ruwan Vijayawardena's office, how Mr. Nilantha Jayawardena listed out 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. This is exactly what happened. These are the people who are involved and so on.
Now,
if that information was available then, after 5 years, how come? I mean, this information became available, Madam Chairperson, within hours of the blast. But 5 years since the blast, we haven't been able to come to a conclusion. So, all what I'm saying is, I want to reiterate the fact to His Eminence, the conference of the conference. Bishop's conference, that we are serious about this, and we have planned out what we are going to do, and we will implement this. So that's what I wanted to say, Madam Chair. Thank you very much.
Tigaru Mantri Tuma, Milangata Garu, Kabir Hashim Mettuma, Ubutumatu Vinadi Dahatra Kalyak Tir.
Stuti Murasane Obana Garu Mantri Tumiyani. පාස්කු ඉරිදා විවාදය ගිය වසරෙත් පැවැත්තුවා. තවත් විවාදයක් පවත්වලා ප්‍රශ්න විසඳන්න බෑ. මේකට විසඳුම, මේකට වැරදි කරපු අයට දඬුවම් දීම තමයි ඉලක්ක විය යුත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආවේ, බලයට ඇවිල්ලා මාස 3කින් මේකට සම්බන්ධ අයව දඬුවම් දෙනවයි කියලා. දැන් අපට සැකයක් තියෙනවා. මේ සැකය තමයි ප්‍රශ්නේ. ඇයි මේකට හරියට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්තේ කියලා. එතකොට මුජිබුර් රහමාන් හිටපු මන්ත්‍රීතුමා ඊයේ පෙරේදා මාධ්‍ය කිව්වා කාමර අංක 616 623 ශැංග්‍රිලා හෝටලේ හිටපු අයගේ විස්තර තාම දැනුවත් කරලා නැහැ කියලා. ඒ සැකය තවත් තහවුරු වෙනවා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ගෙනාපු රජය විසින් මේකට අවශ්‍ය පියවර ගන්නෙ නැත්තේ ඇයි කියන එක. මම ඊට වැඩිය පාස්කු ඉරිදා ගැනම කතා කරන්නේ නැහැ. ඒකට අදාළව තව දෙයක් මම අද විශේෂම කතා කරන්න බලාපොරොත්තු වුණා. මගේ වෙලාව ගන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලියපු පොත ගැන කියන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොතක් ලියලා එයාව පළවා හරින්නට මුල් වුණේ, එහෙම නැත්නම් කුමන්ත්‍රණය කරේ මුස්ලිම්වරු, දෙමළ ජනතාව, කතෝලිකාය, නැත්නම් සුළු ජාතීන්ගේ කුමන්ත්‍රණයකින් තමයි එයාව පළවා හරින්නට කටයුතු කරේ කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයාගේ පොතේ ලියලා තියෙනවා. පිටු අංක 95, 96, 97 මේවා සඳහන් වෙලා තියෙන බව වාර්තා වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉතිහාසය ඉගෙන ගත යුතුයි පළමුවෙන්ම. ඉතිහාසයේ මුස්ලිම්වරු මේ රටේ ඉන්න සිංහල රජවරුන්ගේ කාලයේ සිට, සිංහල බෞද්ධ පාලකයන්ගේ කාලයේ සිට, සිංහල නායකයන්ගේ කාලයේ සිට ඒ රජවරු පාලකයන් කවුරුත් පාවා දීලා නැහැ. ඒ පාලකයන්ව ආරක්ෂා කරලා තියෙනවා. මම උදාහරණ දෙක තුනක් විතරක් කියන්න මට කාල වේලාව අනුව. දෙවනි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඝාතනය කරන්නට යන යද්දි මහියංගන ප්‍රදේශයේ පංගිරගම්මන කියන ගමක් ළඟ මුස්ලිම් කාන්තාවක් ෆාතිමා කියන කාන්තාව රජතුමාව ගහක බෙනයක හංගලා ආරක්ෂා කළා. ඒ අධිරාජ්‍යවාදීන් එයාගේ බෙල්ල කපද්දි ඒ රජතුමා පාවා දුන්නේ නැහැ. රජතුමා පසු එළියට ඇවිල්ලා එයාගේ ලේ ටික, ඒ කාන්තාවගේ ෆාතිමාගේ ලේ ටික අතට අරගෙන කිව්වා මාරක ලේ කියලා. එදායින් තමයි මරක්කලේ කියන නම මුස්ලිම්වරුන්ට හඳුන්වා දෙන්නේ. ඒ පමණක් නෙවෙයි, සීතාවකපුර රාජ්‍යධානි 1505 ලොරෙන්සෝ ඩි අල්මයිඩා පෘතුගීසි කාර්යයන් ඇවිල්ලා අපේ රට ආක්‍රමණය කරනකොට බුවනෙක බාහු රජතුමාව පරද්දලා සීතාවක රාජධානි අල්ලනකොට මායා දුන්න රජතුමා ඒට එරෙහිව විරුද්ධව ඒ පෘතුගීසින්ට එක්ක සටන් කරනකොට එතුමාත් එක්ක, මායා දුන්න රජතුමාත් එක්ක සටන් කරේ මුස්ලිම් සබළු 5000ක්. විතර මිය ගියා. ඒක ඉතිහාසයේ සටහන් වෙලා තියෙනවා. පාවිච්චි මරික්කාර් කුණියාලි මරික්කාර් කියලා ජෙනරාල්වරු දෙන්නෙක් මරා දැම්ම පෘතුගීස් කාරයන්. ඉන් පසුව තමයි එදා මායදුන්න රජතුමා මුස්ලිම්වරුන්ව ආරක්ෂා කරන්න උඩරට පළාතේ රජවරුන්ට ගිහිල්ලා ආරක්ෂාව ඒ පැත්තේ ගන්න කියලා මුස්ලිම්වරුන්ව උඩරට පළාතේ පදිංචි කරන්නට ඒ ආරක්ෂාව දෙන්න කටයුතු කරේ. එතකොට මෑත ඉතිහාසය ගන්න UNHCR එකේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ජනීවා නුවර යුධ අපරාධවලට අපිට දාපු පැමිණිල්ලට විරුද්ධ වේදා මුස්ලිම් මෞලවීවරු ගිහිල්ලා ජනීවා නුවර ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරා. මුස්ලිම් නායකයන් දේශපාල නායකයන් කියලා කතා කරා. මුස්ලිම් රටවල් කොන්දේසි විරහිතව එදා ස්ථාවරයක් අරගෙන එදා ශ්‍රී ලංකාවට ඡන්දය දුන්නා. කිසිම කොන්දේසියක් දැම්මේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන මුස්ලිම් අය මේ කුමන්ත්‍රණය කරයි කියලා. මම අහන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පොතේ පිටු 95 96 මට ගොඩක් උදාහරණ දෙන්න පුළුවන්. වෙලාවම අදී ඒකට වැඩිය මට දෙන්න ඕනේ නැහැ. පිටු 95 96 97 කියන සුළු ජාතීන් මුස්ලිම් දෙමළ කතෝලික අය එකතු වෙලා තමයි ආව පන්නන්නට කටයුතු කරේ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ව්‍යංගයෙන් කියන්නේ මේක සුළු ජාතීන්ගේ කුමන්ත්‍රණයක් කියලා නේද? ඒකට කවුරුත් උත්තර දෙන්නේ නැත්නම් මට දුකයි. මේක ඉතිහාසයේ වැරදි වැටහීමක් යන්න පුළුවන් කියලා තරුණ පරම්පරාවට. ඒක වැරදි. අපි ඒක නිවැරදි කර යුතුයි. එය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රටටම කරපු සාපය පව හෝදා ගන්න කරන රංගපෑමක් කියලා මම කියනවා. මේක බොරුවක්, මිත්‍යාවක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එදා කියපු විදිහට හොඳම ජාතික ආරක්ෂා පද්ධතියක් එතුමා හදනවා කියලා කිව්වා මාස දෙක තුනකින්. එතුමාට හොඳම බුද්ධි අංශය හදන්න පුළුවන්, ඩිජිටල් බුද්ධි අංශයක් හදන්න පුළුවන්, ත්‍රිවිධ හමුදාව එතුමා ඉහළ මට්ටමට ගන්නවා කියලා කියපු එතුමාට. එතකොට මේවා අභිභව සුළු ජාතීන්ට පුළුවන් ද එතුමාව පන්නන්න? එතකොට එතුමාගේ ආරක්ෂාවත් එතුමාට සපය ගන්න බැරි වුණා. මේ කතාවල් මේ වගේ කතාවක් කරන්න පුළුවන්ද කෙනෙකුට? මේ පිස්සු කතාවක්නේ. 2019 ජනාධිපති ඡන්දයේදී මොකද වුනේ? ඒ 2019 ජනාධිපති ඡන්දයේදී බලය ගන්න හොඳින් නරකින් උත්සාහ කරන්නට කටයුතු කරා. සහරන් බෝම්බය පිළිබඳව නැවත නැවත මේ සභාවේ සහ රටේ කතා කරන්නේ සැකයක් තියෙන්නේ. අද තාමත් ඒගොල්ලෝ අල්ලලා නැහැ, දඬුවම් දීලා නැහැ. රජය මේකට සම්බන්ධද කියන ප්‍රශ්නයක් ආවා. බුද්ධ අග්නිශේ සම ඇතම් කොටස් ඒ සහරන්ගේ කල්ලිය මේවුවද කියන ප්‍රශ්නයට උත්තර දීලා නැහැ. ඒක තියාගෙන එක ජාතියක් පස්සේ එළවෙන එක සාධාරණ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ වේදිකාවේ 2019 ජනප්‍රිය සටන් පාඨ කියලා තමයි බලය ගන්නෙ. ඒ ජනප්‍රිය සටන් පාඨ අතරින් ජාතික ආරක්ෂාව අවියක් කරගත්තා. මේ රට සහරන්ගෙන් පස්සේ බේර ගන්න පුළුවන් ගෝඨාට විතරයි කියලා. හැබැයි අන්තිමට එයාගේ ආරක්ෂාව අතයට තහවුරු කරන්න බැරි වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජනප්‍රිය සටන් පාඨ අතරින් ඒ වේදිකාවේ සිංහල බෞද්ධයන්ට මොකද්ද කියන්නේ? තමාගේ වරප්‍රසාද, තමන්ගේ අයිතිය, තමන්ගේ ආර්ථික ස්වෛරීත්වය සූරා කන්නේ මේ රටේ සුළු ජාතීන් කියලා. ඒවා තමයි විකුණුනේ. එදා ඡන්දේ දිනන්න මිනිස්සු අතර ජාතීන් අතර ලොකු ජාතිවාදයක් ඇති කරා. යහපාලන කාලේ ඒවා සිදු වෙන්නට ඉඩ දුන්නා කිව්වා. මේ සුළු ජාතීන්ගේ බලය වැඩි කරා. ඔවුන් තමයි ආර්ථිකය අල්ලගෙන තියෙන්නේ. ඔබට තියෙන ප්‍රශ්නය ඒගොල්ලෝ නිසා කියන කතාව. ඉතින් ජාතිවාදය වපුරලා සුළු ජාතීන් බලසම්පන්න කරනවා, සිංහල බෞද්ධයා මැදපන්තිය දුප්පත් මිනිස්සු නැති කරනවා කියන කතාව හදලා බිල්ලොමවලා තමයි එදා බලයට එන්නේ. එතකොට ඊට පස්සේ මොකද්ද වෙන්නේ? 2020 එතුමා බලය ගන්නවා. එතුමා ජනාධිපති වෙනවා. එතකොට එතුමාගෙන් බලාපොරොත්තු වුණ සිංහල බෞද්ධයන් මැදපන්තිය, ඉහළ මැදපන්තිය, ඒ වගේම වෘත්තිකයන්, ඒ වගේම සාමාන්‍ය සිංහල මිනිස්සු හිතුවා දැන් මේ ඔක්කොම කෑවේ සුළු ජාතින්. දැන් ගෝඨා අපිට මේක හරි ගස්සලා දෙනවා කියලා. හැබැයි ගෝඨා ආපු ගමන් මොකද්ද කෙරුවේ? ගැහුවා අර සිංහල බෞද්ධයන්ගේ බඩට. ඔහුගේ හෙන්චයියලා ජාවරම්කරුවන් ඥාතීන්ව රකින්න රාජ්‍ය ආදායම කප්පාදු කරලා ඔවුන්ට වරප්‍රසාද දුන්නා, සහන දුන්නා බදු නැති කරලා. ඊට පස්සේ මොකද්ද කරේ? පොහොර තහනම් කරා. මේ රටේ ඉන්න බහුතර සිංහල බෞද්ධ ගොවියන්ගේ බඩට ගැහුවා. ඔවුන් බංකලොත් කරලා දැම්මා පොහොර තහනම් කරලා. ඒක තමයි සිද්ධ වුනේ. ඒතොර ඒ අයට ඒක රිදෙන්න පටන් ගන්නකොට ඒ කණ්ඩායම ඔය සිංහල බෞද්ධ ව්‍යාපාරික ප්‍රජාව, මැදපන්තිය, පොදුජනයා, ගොවියා එකතු වෙලා තමයි මේ රටේ අරගලය පටන් ගත්තේ. ලෝකයේ අද ගරු කරන අපේ අරගලය කිසිම අවියක් නැතුව කරපු අරගලයක්. ඒකට තමයි එතුමා කියන්නේ මේ සුළු ජාතීන්ගේ කුමන්ත්‍රණයක් කියලා. ඒ සිංහල බෞද්ධ ජනතාව නැගිටීමත් එක්ක ඒගොල්ලන්ට ආරාධනා කරා කන්න නැතුව ඉන්න ගෑස් නැතුව ඉන්න ලයිට් නැතුව ඉන්න සුළු ජාතීන්ට ඔවුන්ව ගියා එතෙන්ට ඔවුන් ගියා ඔවුන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඔවුන්ටත් බඩගින්න දැනෙන මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පොතේ ඇඟිල්ල දික් කරන සුළු ජාතීන්ට ඒක වැරදි හිරිකිතයි ඇයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැනලා යන්න තීරණය කරනකොට මං අහන්නේ එතුමාට පළමුව රැකවරණය ගන්න වටේටම තිබුණු සිංහල බෞද්ධ රටවල් විශාල ප්‍රමාණයක් තිබුණා එතුමාට තායිලන්තයට සිංගප්පූරුවට කැම්බෝඩියා කම්බෝඩියාවට බුරුමයට වියට්නාමයටවත් යන්න ඉඩ තිබුණේ නැහැ එතුමාව ගත්තේ මුස්ලිම් රටක් මාලදිවයිනට ගියේ එතුමාගේ රැකවරණය ආරක්ෂාව ලබා දුන්නා ඊට පස්සේ මාලදිවයිනෙන් එතුමා ඊළඟට යන්නේ සිංගප්පූරුවට සෞදියා ගුවන් යානාවක මුස්ලිම් මිනිස්සු එතුමාට ඇඟිල්ල තියන්නවත් එහෙම උත්සාහ කරේ නැහැ ඕම කුවක නැහැ හැබැයි එතුමාට කෙලේ ගුණයක් තිබුණේ නැහැ එතුමා පොතේ ලියන්නේ එතුමා සුද්ධ වෙන්න ඉතින් මේවා කතා කරන්න නැතුව බෑ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මතක දන්නේ නැහැ අපේ මූර්ත දේහ පුච්චලා දමනකොට අපේ ඒ මිනි අමු අමුෙන් පුස්සලා දමනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් World Health Organization එකෙන් එපා කියද්දි අවශ්‍ය නැහැ කියද්දි මුස්ලිම් රටවල ඉන්න මුස්ලිම් නොවන රටවල් වල ඉන්න න්‍යූසීලන්තේ වගේ නායක නායිකාවන් කරන්න එපා කියද්දි මට තව විනාඩි දෙකක් ගන්න පුළුවන් මට තව විනාඩි දෙකක් ගන්න කියද්දි මේ රටේ පුරවැසියන් මුස්ලිම් අය 120කට වැඩි ප්‍රමාණයක් අඬලා දන ගහලා වැඳලා ඔබගේ ගෝඨාභය රාජපක්ෂේ රජයේ නිලධාරීන් ළඟින් අපි වැඳලා අහනකොට මේක කරන්න එපයි කියලා අපේ මිනි පුස්සලා දැම්මා. ඒක නැවැත්තුවේ නැහැ. සිංහල බෞද්ධ නායකයන් සංවිධාන සිංහල සංවිධාන ස්වාමින් වහන්සේලා ඒ අය විශාල පිරිසක් මුස්ලිම් වරුන්ට සිදුවෙන අසාධාරණයකට කතා කරනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එහුම්කන් දුන්නේ නැහැ. ඒ රජය කිසිම අනුකම්පාවක් පෙන්වුවේ නැහැ. ශ්‍රී ලංකා පුරවැසියන් හැටියට මේ රටත් එක හැමදාම හිටගත් මිනිස්සු හැටියට ඔබතු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පන්නා දැමීමට තමන්ගේ ධූරය අහිමි වීමට මුස්ලිම්වරු සංවිධානාත්මකව සම්බන්ධ වුණේ නැහැ. ඒගොල්ලෝ සමස්ත වශයෙන් සම්බන්ධ වුණේ නැහැ. ඔවුන් පුද්ගලිකව ගිහිල්ලා එක එක්කෙනා සම්බන්ධ වෙලා ඇති. හැබැයි ඒ වෙලාවේ ඔක්කොමලා එකතු වුණා රට වෙනුවෙන්. ඒ නිසා මේක මම හිතන්නේ දුවන්න උනේ කර්මය නිසා. මගේ මතය නම් දේව කර්මය. මොකද අපේ ආගම අනුව දේව කර්මය කියලා එකක් තියෙනවා. බෞද්ධ ආගමේ දේව කර්මය ගැන විශ්වාස කරනවා. මිනි විශාල පිරිසක් ඒ මිනි ටික පුස්සන්න සිද වුණා. කී දෙනෙක් කම්මලා තාත්තලා පුතාලා දුවලා අඳලා ඇතිද? ඒ වගේම විතරක් නෙවෙයි. ඩොක්ටර් ෂාෆිගේ එකට කොච්චර ගැහුවද? වඳ කොත්තු වඳ යටඇඳුම් වඳ බෙහෙත් කියලා ජාතිවාදයේ කොච්චරක් වැපරුවාද මේ රටේ? එතකොට මේ ඔක්කොම පාස්කු ඉරිදා ප්‍රශ්නය මේ ඔක්කොම ඇති කරේ මොන හේතුවෙන්ද? බලය ගන්න. බලය අරගෙන රට බංකොලොත් කරන්න. මම YouTube එකේ දැක්ක මෞලවීවරයෙක් ළඟදී කතා කරනවා. මුස්ලිම් මෞලවීවරයෙක්. එයා හොඳ කතාවක් කළා. එයා ගාතාවක් කියන. ඒ ගාතාව මම ගත්තා. මේ ගැන කියනවා එතුමා හිතරිදීමෙන්. හොඳ විග්‍රහයක්. කර්ම ශක්තිය ගැන. බුදුරජාණන් වහන්සේ කර්ම ශක්තිය ගැන මෙන්න මේ විදිහට දේශනා කරලා තියෙනවා. අඩුව පාඩුවක් වෙනවා නම් මට සමා වෙන්න. මනෝ පුබ්බං ගම ධම්මා. මනෝ සෙත්තා මනෝමය. මනසාක්ෂේ පදුට්ටේන බාසතේවා කරෝතේවා කරෝතිවා නනෝ නං දුක්මන් වේති චක්වංච වහතෝ පදං. මේක තේරුම ගත්තම අහයාපත් සිතෙන් කරන දේවල් වලට පිළිතුර හරියට අර ගොනාගෙන් පිටුපස එන කරත්තය සහ රෝදය පිටුපසින්ම එළවාගෙන එනවා වගේම කර්මය ඔබ පසුපසෙන් මෙහි. එතකොට ඒ වාගේ කර්මයකට මුහුණ දෙනවා මිසක් එක එක්කෙනා කුමන්ත්‍රණය කරා එළෙව්වා කියන කතාව පිළිගන්න බෑ. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ පොතේ වරදක් කරලා තියෙනවා නම් ඒක නිවැරදි කරන්න. මොකද ඒවා ඉතිහාසගත වෙන දේවල්. මේ රටේ අපි මේ රට ලේවිලක් කරුවා ඇති බලය ගන්න මේවා විනාශ
කරන්න
කතා කරන්න හයිය තියෙන්න ඕනේ. ඒ නිසා මම කල්පනා කරේ මේක කියන්න. මොකද පාස්කු ඉරිදා ප්‍රශ්නය තාම විසඳලා නැහැ. ඒකට සැකයක් තියෙනවා. මේවා සුද්ධ විය යුතුයි. ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.